දිය සුරියම එහෙම කැරගෙනකොට මතකද වට්ට උපමා ඒ කතාව අරගෙන උදාහරණ කියන්නේ මේ පරිසම්බද විස්තර හංගනකොට නොදන්නකම නිසා තමයි මෙහෙම රැල්ල හැරෙන්නේ. ඊට පස්සේ සකස් වීම එනකොට අර උපාදානිය වගේ තමයි ඒ කැරකෙනකොට එන එතන ආකර්ෂණයට වටේ ඉඳලා සියල්ල ඇද ගන්න ගතිය කියලා.
ඔව්.
ඒ උපමාව නියමයි. අන්න ඒ වගේ. එතකොට
සුභිය ඇතුළට
ඇද ගන්නවා කියලා. ඒ කියන්නේ එතන ඒ එතනට ඇදෙන ගතිය ඒ උපාදාන ස්වභාවයට පෙන්වන්නේ. ඒක අර මේ අර මේ පැවැත්ම කියන එක
තණ්හාවත් එක්ක තමයි ඒක
වෙන්නේ. මොකද ඔයියත් අපි ඔයාලට කතා කරලා තියෙනවා දැන්. දැන් මා ප්‍රත්‍ය වුණා කියන එක. පටිච්ච නැත්නම් පච්චුප්පන්න කියනකොට අර අපි බොහෝ කතා කරන්නේ අවිද්‍යාව නිසා සංකාර වේ කිව්වහම අපිට නිකන් අදහස එනවනේ අවිද්‍යාව මුලින් නිදනව ඇති ඊට පස්සේ සම්පූර්ණ සංකාර ඉදෙනව ඇති කියලා. නමුත් ඒ අදහස වැරදිනේ. ඇති කල්ලිම ඒ ඇති කල්ලිම ඒ වේනේ. මේ ඇති කල්ලිම මේ ඕකනේ යන්නේ. එතකොට අපිට ඕක අර නිකන් නමට කතා කරන්නේ ඔක්කොම එකතන ඉදෙනවා වගේ තමයි තේරුම් යන්නේ කියන්නේ. නමුත් ඔක්කොම එකතන ඉදෙනවා කියලා අදහසක් නෙමෙයි නේ තියෙන්නේ. ඒ කියන්නේ අර අංග 12ම එකට ඉදෙනවා වගේ අදහසක් නෙමෙයි නේ ඔක තියෙන්නේ. අංග 12 වෙන වෙනම ඉදෙනවා කියලාත් නෙමෙයි ඔක
තියෙන්නේ. තේරුම් ගන්නත්
බෑ. ඒකින් කියන්නේ ඔක්කොම එකක් කියලාත් නෙමෙයි. අන්න හරි ඒ ස්වභාවයනේ. ඒ ස්වභාවයක් ගත්ත හොඳ උදාහරණයක් මේ අර වට උපමා. ඒ කියන්නේ දියසුලේ කතාව. සහෝ අපි අර දවස කතා කරේ මේ අද්දරමේ නාමකය රූපකය කියන එකට බටමිටි දෙක. බටමිටි දෙකේ උපමාවේ අර මතකද මේ දැන් අපිට හිතෙන්නේ එක බටමිටියක් තියලා අනිත් බටමිටිය මෙහෙම තිබ්බහම තමයි නේ මේක කියලා. අමු උදාහරු මෙහෙම එකක් කියන්නේ නෑනේ. උදාහරු මෙහෙම සිද්ධියකට කියන්නේ.
වෙලා තියෙන එක
තමයි. අහහා.
යා මේ සිද්ධිය සම්පූර්ණයෙන් කියන ගන්නවා.
ආ අපි හිතන්නේ එක බටපිටියක් නාමය වෙන්න තියෙයි, එක බටපිටියක් රූපය වෙන්න තියෙයි. ඔය දෙක සම්බන්ධ කරාම විඤ්ඤාණයක් හට ගන්නවා ඇති. දැන් අපි කියන්නේ ඇහැයි රූපයි සම්බන්ධ වුණාම චක්කු විඤ්ඤාණයක් හට ගන්නවා. නමුත් දැන් ඒ අපේ මනසේ තියෙන්නේ අර ඇහැයි රූපයයි සම්බන්ධ වුණාම තමයි විඤ්ඤාණය හටගන්නේ වගේ අදහසක් නෙමෙයි ඉන්නේ. ඒ යෙදීම කියන්නේ.
ඒ යෙදීම අර දැන් බටමිටි
දෙක වෙලා
තියෙනවා
නේද? සිද්ධිය තමයි. මේ සිද්ධිය. අන්න හරි. දුක පවා කියන්නේ සමුදය කියන සිද්ධිය කියන්නේ. අර වේපචිත්ති අසවේන්ද්‍රගේ කොහොමද තියෙන්නේ? ඒකේ බුදුහාමුදුරුවෝ කියන්නේ යුද්ධ කරන විදිහ ගැන, සක්‍රිය යුද්ධ කරලා අසුරයව පරද්දලා ගංගල් දාලා ගෙනල්ලා බවනේ තිබ්බා කියන එක තමයි බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි. අපි බුදුහාමුදුරු තණ්හාවට උපමාව ගේන්නේ අර සක්‍රය මේ සක්‍රයගේ තියෙන යහපත ගැන වේපචිත්ති හිතුවොත් අවංකව රැහෙනින් ගැලවෙනවා කියලා. අන්න ඒ වගේ තමයි කියනවා යථාර්ථයේ දැන් මේක නම් උදාහරණ දෙන්නේ එතරම්ම දැන් කෙනෙක් අහන්න පුළුවන් ඉතින් බුදුහාමුදුරු මොකටද උච්චාර කතාවක් කියන්නේ ඔය කයල නම් උපන්න කියලා. ඔය බැලෙන්නේ එතනදී වේපචිත්ති මාංශ දාලා හිතිය කියලා එකපාරට කෙනෙක් කිව්වොත් එහෙම ඒක උනේ මොකද්ද කියන විචිකිච්ඡා වෙනවනේ. එක පාට කෙනෙක් වගේ ඉන්නවා කියන්න බෑනේ. ඒ වගේ දැන් දැන් මාම මෙතනට එනකොට දැන් ඉලියම් බලන මිනිස්සු කල්පනා කරා මේ කවදාද ගන්න මිනිස්සු එක පාටට. නමුත් දැන් මම දන්න හින්දානේ හිස්ටරි එක එන්නේ. හැබැයි මේ හිස්ටරි එක දැනගත්ත කියලා මට මෙතනට ඒක අදාළ නැහැ නේද? මේ හිස්ටරි එකෙන් මම ඉලිප්පිලා දැන් කතාවන්නේ මට ફોකස් එක තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ මම අඳුරන්නේ නැහැ කියන්නේ නෙවෙයි. අන්න ඒ වගේ එක. ඒතකොට අර ඔය භූත ස්වභාවයයි උපාදාය කියන කොටසයි ඒකේ බලන්න තියෙන උපමාවකින් මෙහෙම. අපි හිතමුකෝ මූලික ප්‍රබව ස්වභාවය ගින්නයි පසුයි කුලං වතුර කියන ලෝකයේ මූලික ප්‍රබව ස්වභාවය ඕක කොහොමනම් ඒ මූල ස්වභාවය ආසන්න කරගෙන පෙන්නුම් කරන්න පුළුවන් තව ආකාර තියෙන්නේ. ඒක හරියට දැන් 108ක් මූල ද්‍රව්‍යයේ මූලික ආවර්තාවගේ ස්ථායි ඒවා මූල ද්‍රව්‍යනේ. හැබැයි ඒවා කම්බිනේෂන් වලින් ඒවා වෙන වෙන උෂ්ණත්වයකට හදලා තව මූල ද්‍රව්‍ය ප්‍රමාණයක් පෙන්වන්නේ. ඒවා ආයි නැවත අපේ සාමාන්‍ය පරිසරයට ගෙනාවොත් නැවතර 108 එකකින් එකටපත් වෙනවා මිසක අර තත්ත්වේ තියාගන්න බෑනේ. අන්න ඒ වගේ අදහස්. ඒක තමයි බලන්න
තියෙන්නේ. ඒකේ අර එකක් එන්නේ අර පෙන්නුම් කරන ස්වභාවය වගේ අන්තර තමයි අර පුද්ගලයා එක්ක යෙදෙනවද
කියන එක. ඒ කියන්නේ ඒකේ ස්වභාවයෙන් ඇත්තම මූල ප්‍රභවයෙන් තියෙන ස්වභාවයයි අර පුද්ගල භාවය ආරෝපණය වුණාම එයාට විදහාලක් වෙන විදිහයි කියලා.
ඒ අදහසින්ද අර එකෙන්ද විතරක් උපාදාය
ඈ රූපය විග්‍රහ කිරීමේදී ඕකම තමයි පෙළේ තියෙන්නේ. චතුංගංච මහා භූතං උපාදාය රූපං කියන එකෙන් තමයි රූපය වෙන්නේ. ඒකේ රූප විග්‍රහය තමයි ඔහොම තමයි යන්නේ.
එතකොට ඒ අදෝ කියවෙනවා.
ඔව් 28
වෙන්නේ
නැහැ. බැයි මේවා කියන එකේ අර්ථකතනය ගන්න වෙන්නේ රූපේ. කෙතකින් රූපේ වෙනවද කියන නිර්වචනය ඉන්නේ පෙනපිඬුම සූත්‍ර කජනීය සූත්‍රෙන්නේ. ඒක කියන්නේ උපපදීති වික්කවේ තස්මා රූපං දෙච්චුනේ. ඔය අර කියන්නේ හොඳ ලස්සන ලස්සක් රුප්පතිති කියලා කියන්නේ රුප්පණය වීමක් කියලා යම් කිසි සිද්ධියක් නෙමෙයිනේ. රුප්පණය නැත්තම් උපනැංවීම නැත්තම් විදහා දැක්වීම නැත්තම් අර බිඳේ කියලා තියෙන්නේ සිංහල මේකේ. රුප්පතිති කියලා ලොකු සනන්දන පරිවර්තන කරලා තියෙන්නේ බිඳෙනු හේයින් රූපයයි කියලා දේ.
ඔව්.
ඒක බලන්න හොඳ. ඔය බිඳෙනු කිව්වම අපිටනේ එන්නේ යමක් බිඳෙනවා
කියන්නේ.
අනේ ඒවට ඒක එහෙම නෙමෙයිනේ කියන්නේ. බිඳෙනු කියන අර්ථයෙන් කියන්නේ. බිඳේ කියලා කියන්නේ අර අර ඔක්නම් වෙන ස්වභාවය. ඒ කියන්නේ හිතන්න අපිට මහ පොළොව නැත්තම් කුලඟ කියලා හිතන්න. කුලඟ කියන එක දැනුත් පවතිනවනේ මේ වටේ. නමුත් අපිට මේක නිකන් අමුත්තක් විදිහට තේරෙන්නේ නැහැ. අපිට ස්වභාවිකයි. ඒ කියන්නේ අපිට මෙතන කුලඟක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ නේ. නමුත් මේක යම්කිසි බිඳීමක් આવුවොත් අපිට කපාට කවක වෙන්නේ. ඒ උපමාව හරි ඒ උදාහරණය බිඳෙනවා කියන අර්ථයට. එහෙමම හිතන්න. උපේක්ෂා මට්ටමේදී
බිඳින වෙනසක් වගේ
ඒක තමයි උපමාවට කියන්නේ බිඳිනවා කියන එකට.
හැබැයි
මේ බිඳනනම් එතන අර්ථ දක්ුවේ බුදුහාමුදුරුවෝ කියනවා යමක බිඳීම තමයි රූපය කියලා. තේරුණාද?
ඒක වෙන්නත්
නැහැ. ඒක වෙන්නේ නැහැ. ඉතින් කවදාවත් අපි නිකන් කතා කරාට මේ වීදුරුව කැඩුනා කියලා වීදුරුවක් කැඩෙන්නේ නැහැ නේ. තේරුණාද? එතකොට අපි භාවිතයේදී කරලා තියෙන්නේ වරද්දවල කතා කරන එකනේ. නැතු වීදුරුවක් කැඩනවා කියලා වෙන්නේ
නැහැ. යාදි දෙකක් දාගෙන.
අන්න ඒතර වීදුරුව සහ කැඩිච්ච වීදුරුව කියන එක සංසන්දනය කිරීමක් අපි ඒක. විදුරුව දිගට කැඩීමක් එන්න බෑ කැඩිච්ච තැනක විදුරුවක් තියෙනවා. එහෙම නෝ කියන්නේ අදහස. බිඳෙනවා කියන එක තමයි සිංහල අර්ථය. නමුත් ඔගේ අර හොඳම ලස්සන එක තමයි රුප්පතිති රුප්පණය කියන්නේ එතන තියෙන භාවිතය, එතන තියෙන මේ කාර්යභාවය. එතන තියෙන යෙදීම කියන්නේ. ඒ යෙදීම කියන එක පෙන්වන්න වෙන්නේ යමකින් තමයි. බඩගින්න පෙන්වන්න
බෑනේ.
ඔව්. කණේකින් තමයි පෙන්වන්නේ.
එතකොට ඒ
අර රූපයක් මතුවෙන බව වගේ නෙවෙයි නෑ රූපයක් මතුවෙන බව කියලා එනකොටම රූපේ අර්ථකථනේ පැනලා තේනවා
නෑ අර ඊට පස්සේ කෙසේ
මොනවෙන්ද කිතකින් රූපණය වෙනවා සීතේන අපි උන්නේන අපි jigajjaya අපි පිපාසාය අපි ප්‍රශ්න මේක
එතකොට අපි දෙහෙදෙන්නේ මේ ශරීරයේ ඔන්න මතුවෙලා
ආයෙ ඒ ඒක තමයි වැඩි දැන් මොකන්ද සංඥා
ශරීරය කියන එක දාගන්න
බෑ බෑ ඉතින් ශරීරය කියන අර්ථයත් රූපණය කියන අර්ථයෙන් තියෙනවා එකෙන ශරීරයක් රුප්පණය වෙනව නෙමෙයිනේ රුප්පණයේ කාර්යභාරය පේන විදිය තමයි ශරීරය. ඒ කියන්නේ බඩගින්න
කියන්නේ ශරීරය
නෙමෙයිනේ. සාහිත්‍ය බෝ ගන්න කොයි කය කියන එකට තියෙන අර්ථකථනය මොකද? කොට්ටාස කියන එක. දැන් අපි ශරීරය කියලා ගන්නේ මේ සොලිඩිෆයි වෙච්ච මේකනේ. එහෙම නෙමෙයිනේ. කය කියලා ගන්නේ කාය කියලා ගන්නේ කොට්ටාස වලට. ඒක කොට්ටාස කියවම තමයි බලන්න. එතන මෙන්න මේක තමයි කොටස කියලා ගන්න බෑ. ඒ ඒ තියෙන විදහ දැක්කින් නැත්නම් ඒ යෙදීම කියන්නේ. ඊගෙන කොට උදාහරණයක් ලොන් යෙදීම කියන්නේ අර අර හිතන්න මේ තෙල් ටැංකියේ තියෙන තෙල් වලින්ද වාහනේ යන්නේ. නැත්නම් නැති තෙල් වලින්ද යන්නේ කියලා හුවා. එහෙම නෙමෙයි පිච්චෙන තෙල් කියලා නිකන්. අර පිච්චෙන බව අපිට ගේජ් කරන්න තියෙන මොකද? කලින් පුරවපු එකත් එක්ක දැන් ඉවර වෙච්ච තෙල් ටික තමයි බලන්න වෙන්නේ. නැතු අපිට කලින් පිච්චෙන එක මයින්ද බෑ. අන්න ඒ වගේ. ආන්නේ වගේ
දැල්ල කියන්නේ මේ තෙල් කිල්ලක්. ඒක වෙන්න බෑනේ.
නැත්තං ඉවර හින්ද.
ඒක තියනවා නම් මේ කියලා නැහැ.
ඊට පස්සේ අපි හිතමු ඉවර වෙච්ච තෙල් හින්ද මේ තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් නිකන් හිස්පානක් තිබ්බ පත්තු.
ඔව්. ඉවර වෙලා නම් දැන් හේතු යෙදෙන්න
බෑ. බෑ. ඒතොර මේ හේතු ප්‍රත්‍ය කියන අන්නේ මෙකනිසම් එක තමයි ලස්සන උනේ. ඇත්තටම මොකද මෙකනිසම් එකක් කියනකොට අපිට හිතෙන්නේ යම්කිසි අර දතිරෝධ ටිකක් වගේ ලස්සන විදිහකට ගැලපෙනවා දෙකේ. එහෙම නෙමෙයිනේ. අර මේ ඇතිකල්ලි මේ වේ කියලා සිද්ධියන්නේ බලන්න ඕනේ නේ.
ඒකේ අර දැවීම දැවීම කියන සිද්ධිය දිහා බැලුවොත් තෙල් පේන්නේ නැහැ. එහෙම පේන්නේ නැහැ. මොකද දැවීමට අදාළ දෙයක් පේන්න විදියන්නේ නැහැ. ඒ වගේම දැල්ල පේන්න විදියකුත් නැහැ නේ.
අපි දැල්ල ફોකස් කරනවා නම් අනිවාර්යයෙන්ම දැල්ල කියන එක ඇත්ත කරලා ඒකට කර්ම ටික හොයන්න. ඒ කියන්නේ හේතු බලවාලේ නෙමෙයි කර්ම බලෙන් බලන්න. ඒ කියන්නේ ඵලය අල්ලලා හිතනවා මේක උනේ මෙන්න මේ හේතු කියලා අපි හිතුවට ඒ කියන්නේ කර්ම ටික. තේරුණාද? එනේ. එන මෙහෙම හිතන්න ඔය මම අලුත් දේ ආලෙක් එකක් අතෝ කිව්වා ඒ. මේ වෙන සිද්ධියට හේතුව මොකද්ද කියන්නේ? ඒ කියන්නේ දැන් මේ ලෝකය අපි ගන්නවනේ දැන් සරල කරලා සකස් වීම තමයි ප්‍රශ්නේ කියලා. පොර මගෙන් අහුවා ඒ. ආවිලතර සකස් වීමට හේතුව මොකද්ද? ඒතර මම කිව්වා ඔකට කියන්නේ
අවිද්‍යාව.
අනේ. ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. හැබැයි ඔය අවිද්‍යාව කියනක වා හිතුවොත් මේක තමයි හේතුව කියලා. ඒක හරියටම වා අර්ථකථනය කරගත්තේ සර්වබලධාරී දෙවියන් වහන්සේ ළමක් නිසා මේක සකස් වුණා කියන එකම තමයි කියන්නේ. මොකද අවිද්‍යාව කියන එක අපිට තේරෙන්නේ මෙහෙම ඝන සොලිඩිෆයි යම් කිසි සිද්ධියක් විදිහටනේ. ඒකනේ අර හැමතිස්සෙම අදහස ගන්න ඕනේ. කියන්නේ අවිද්‍යාවට හේතුව කවරේද කියලා බුදුහාමුදුරුවෝ කියනවා කියන්නේ සංකාර. ඒ කියන්නේ එතන කියන්නේ ඒ නොදැනුවත් කමමයි. අර මතකද අපි කතා කරා අන්ධයි කියන්නේ මොන අර්ථයෙන්ද කියලා. අන්ධයි කියන්නේ ඇස් පේන්නේ නැහැ කියන එකෙන් අන්ධ වුණා කියන්නේ කොයි වෙලාවටද? ඇස් පේන්නේ නැහැ කියන්නේම අන්ධභාවය තමයි. ඒ කියන්නේ එතන අර නිකන් කාලපරතරයක් නැහැ ওই සිද්ධියට. ඒ කියන්නේ අර අවිජ්ජාගත වෙන සිද්ධිය ගැන අහන්නේ කොට්ටිත හරවන. සර්වතහරවනා මේ ඇවැත්නි කොට්ටිත නොදැනුවත්කම කියන්නේ මොකක්ද? කුමන අර්ථයෙන් නොදැනුවත්කම වෙනවද? කුමන අර්ථයෙන් නොදැනුවත්කමට ගියා වෙනවද? පළවෙනි ප්‍රශ්නේ අහන්නේ අවිජ්ජාව කියන්නේ කුමන අර්ථයෙන්ද? අවිජ්ජාගත වෙන්නේ කෙසේද? ඒක පැහැදිලිද? අවිද්‍යාව කියන්නේ කුමන අර්ථයෙන්ද? අවිද්‍යාගත වුණා කියන්නේ කුමන අර්ථයෙන්ද? ඒක දෙකක් ප්‍රශ්න අපිට පේන විදිහට. හැබැයි කොට්ටි සමහරු කියන්නේ පංචස්කන්ධය සම්බන්ධව නොදැනුවත්කමයි ඇවැත්නි අවිද්‍යාව. ඒ නයින්ම අවිද්‍යාවගත වුණා කියලා කියන්නේ. එහෙනම් අපිට හිතනවානේ හරි. දුක මේකයි. එහෙනම් ප්‍රහාණය කරගන්න විදිහ අපි හොයාගන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි. දුක දන්නේ නැත්නම් ප්‍රහාණය දන්නේ නැහැ. දුක දන්නව නම් ප්‍රහාණය ගැන අහන්න දෙයක් නැහැ. ප්‍රහාණයම තමයි. ඔක මේ ළඟදී අපි කතා කරමු කියන දේ මහා වේදල සූත්‍රය. ඔකේ බලන්න තියෙනවා මේ ප්‍රඥාව කුමන අර්ථවලින්ද තියෙන්නේ කියලා ප්‍රශ්නය. ප්‍රඥාව කුමන අර්ථයෙන්ද පැමිණෙන්නේ? ප්‍රඥාවේ යෙදීම කෙසේ වෙනවද? ප්‍රශ්නේ තේරුම් ගන්න. ඒකෙත් කියනවා වචන තුනක් ප්‍රඥාවට. එකක් තමයි අභිඤ්ඤය. හරි? අභිඤ්ඤත්තා, පරිඤ්ඤත්තා, පහණත්තා කියලා කියනවා. හරි? ඒ කියන්නේ මනාසේ පිරිසිදු දැක්ම සහ ප්‍රහාණය. දැන් අපිට දැනෙන ප්‍රඥාවේ කොටසකින් පිරිසිදු දකින්න බැහැ. ප්‍රඥාවේ කොටසකින් ප්‍රහාණය කරන්න බැහැ. එහෙනම් ප්‍රඥාව කොටස් දෙකක්නේ. ඒක එහෙම නෙමෙයි කියන්නේ. එහෙම ඒක කියන්නේ ප්‍රඥාව පිරිසිදු දැක්ම සහ ප්‍රහාණය කියන අර්ථයෙන් පවතින්නේ. උදේවැය කියන්නේ මේ අර්ථයෙන්. ඒකේ හොඳ තැන එතන එනවා මේ අපිට කල්පනා කරලා අපි බලනවනේ මේ ශුන්්‍යතාවයේ ප්‍රඥාවට දැකීම. ප්‍රඥාවේ ස්වභාවයේ ශුන්්‍යතාවය දැකීම නෙමෙයි. ප්‍රඥාවේ ස්වභාවය තමයි ප්‍රහාණය කරලා දෙන්නේ. ප්‍රහාණය අවසානයේ ශුන්්‍යතාවය කරන්නේ. නැත්නම් ඔය ප්‍රඥාවට ශුන්්‍යතාවය අහුවෙනවා නම් ප්‍රඥාව තමයි ශුන්්‍යතාවට වඩා ප්‍රබල එක. ඉතින් එහෙමනම් සැකැස්මනේ නිවන.
ප්‍රඥාවත් අනිත්‍ය.
ඒ පෙන්වන්නේ මොකද? ප්‍රඥාවේ ස්වභාවයම ප්‍රහාණයනේ. ඒතර ප්‍රඥාව කියලා එකකින් ප්‍රහාණය වෙන්නේ නැහැ.
ඔකම නේද අර ප්‍රඥා විඥානය පිළිසින්ද දෙන්න.
ආ ආ.
ඔකේ. විඥානයෙන් නේද ප්‍රඥාවක් කතා
කරන්නේ. ඒක අර ඒක තමයි දැන් අපි කියනවනේ සාමාන්‍ය මිනිස්සු විඥාත මට්ටමේ ඉන්නේ මඤ්ඤණාව කියලා. ඒ අදහස කියනකොටම ওই අදහස ඉස්මතු වෙනව නම් වෙන්නේ ප්‍රඥාවක. අයි දැන් මඩේ ඉන්න ඌරෙට ඒක මඩ කියලා තේරෙන්න බෑනේ. ඒ වගේ දැන් මෝඩ මිනිස්සු කියනවානේ මම මේ විඥාතේ කියන්නේ මම මඤ්ඤණා කරනවා කියලා. මොකද යා මඤ්ඤණා කරන බව හරියට දන්නවනම් විඥානේ පිරිසිඳීමේ නෙමෙයි. ඒකයි කි ලස්සන ඉතින්. ඒ ප්‍රඥාවට එල්ලලා තියෙන නීති වචනය නියමයි. ඒ කියන්නේ පිරිසිඳ දැක්ම සහ ප්‍රහාණය කියන එක. පිරිසිඳ දැක්ම සහ ශුන්්‍යතාවය දැක්ම නෙමෙයි.
ඒ
දෙකම අයිති කියන්නේ ප්‍රඥාවේ කොටස් නෙමෙයි. ප්‍රඥාව මෙසේ වෙනවා.
ඒ දැනගැනීම නිසා
මොකේ?
දැනගැනීමේ
ඒක තමයි. එතන කියන්නේ පිරිසිඳ දැකීමේ
විස්ත
ගැනීම හට ගැනීම. ඔව් එතන මේ උදාහරණයක් කියන්න බෑ කියලා ඔය කියන්නේ.
දැන් වාසේ අභිරේ පහන තෙල් ඒ සිද්ධියේදී එතකොට එතන ඒ පහන දැල්ල ඒ සිද්ධියේ ඒ දැකීමම එතනින් ඊට පස්සේ ඒ පිළිබඳව කතා කිරීමට දෙයක් නැහැ නේ. ඒ කියන්නේ
ඒ කියනෝ ඔය සිද්ධිය යොමු වෙන්නේ ශුන්්‍යතාවට. ඔය කියන අදහස. ඔය කතා කරන්න දෙයක් දෙන්නේ නැහැ නේද කියන එක?
ඔය එතන පිළිතුරක් අපිට ඒ කියන්නේ එහා
කතාවක් නැහැ නේ. ඒක නෙමෙයි ප්‍රඥාව දුවා. අන්න ඒකයි ඔකේ වෙනස. උත්තර වෙනස් කිරීම තමයි ධර්මයේ වේසයෙන් ඉච්ඡාදිත්‍ය බහිඳි ප්‍රධානංගය. ඒ කියන්නේ අපිට එනවා දැන් අපිට ඔකේ හොඳ ලස්සන වෙ මම කියපු කෝට් එක බලන්න ඒක කියන්නේ නැහැ කොයිවත් දුහාමරු ශුන්්‍යතාවය දකින්න ප්‍රඥාවෙන් කියලා. එක ක්ලාසික් එක්සැම්පල් එකකින් බුදුහාම විශ්ල කරලා දැන්. මොකද අපිට වෙලා තියෙන්නේ අපි දන්නවා මෙතන ශුන්‍ය බව එන්න ඕනේ ප්‍රශ්නය.
ප්‍රඥාව. දැන් විඥානයනේ ප්‍රඥාවට.
එතකොට එතන විඥානයේ ප්‍රඥාවෙන් පිළිසින් දකිනවා කියන්නේ ඊතර වීමක් කියනවා මිසක ඊතර කියන්නේ ඊතර වෙච්ච තොටුපළ ශුන්‍යයි කියලා කියනවා නෙමෙයි. එනවා. ඒක මාර නියමයි ඒ අර්ථ දෙකින්ට. ඒ හින්දාද එතන අර ඔය කතා කරන්න දෙයක් යෙදෙන්නේ නැහැ කියන එක නෙමෙයි අවසානේ. ඔන්නෝගයි ඔය අපි හිත හදාගන්න දෙයක්.
ඒක යනවානේ අර දෘෂ්ටි වල.
අනිවා. ඒක මෙහෙමයි
ඒක. කරන්න දෙයක් නැහැ කියන්නේ.
නෑ 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 වචන නෙමෙයි.
නෑ පැනගිලාම නෑ.
පැනගිලාම නෑ කියන්නේ.
අටගිනම නැති දෙයක් කතා කරන්නේ කොහොමද කියලා.
ඔව් ඒකනේ කතා කරන්නේ බෑ.
බෑනේ. කියනවා කියන්නේ ඒක ප්‍රඥාව ප්‍රහුණා
නෙවෙයි. නෙමෙයි. ඒ ඔහුගේ සරලම තර්කය මෙච්චරයි. ප්‍රඥාවට නිවන හම්බෙනව නම් ප්‍රඥාව තමයි ශ්‍රේෂ්ඨ. නිවන නෙමෙයි ශ්‍රේෂ්ඨ. ප්‍රඥාවට අහු වෙනව අරද මඤ්ඤණාවේ බිඳුව.
එතකොට ප්‍රඥාවේ කෙළවර තමයි නිවන.
නිවන. ඒකනේ අර නිබ්බන් දිදලා යතම්පති කියන්නේ සාමාන්‍ය පහන් ආලෝක පූජාව මොකටද අර්ථයක්? පැනස කියන එකනේ ගන්න එහෙම. ඔය පහන් ආලෝක පූජා කරන උගක් කට්ටිය කියන්නේ ඒක ප්‍රඥාවවදී වෙන ප්‍රඥාලෝක කියලා නේද? ඉතින් ඒ උදාහරණෙම ගන්නකොට ආලෝකයේ නිමා වීමනේ දීරා යථායම් ප්‍රදීපෝ කියලා කියන්නේ. දීරන් වාසල නිවිලා ගියා කියන එක ඉන්නේ පරම සැපයට පත් වෙනවා. ඒ උපමා ටික හරි ලස්සනයි.
හත්ෙනි ඥානෙ කියන්නේ
හත්ෙනි ඉන්ද්‍රිය කියලා කියන්නේ.
හත්ෙනි ඥානයක් අනිත්‍ය බව.
හරි. සත්‍යත ඥානෙ පෙන්වන්නේ. හැබැයි මෙහෙමයි. ඒක වුණත් ඔය කොටස වුණත් කියන්න වෙන්නේ අර මෝඩ වරද්දාගෙන ඉන්න නිසා. ඔය ප්‍රඥාව අනිත්‍යයි කියන එක හිතලා අපි මේක දැක්කත් මෙහෙමනේ වෙන්නේ කියලා වැඩක් නැහැ.
එතකොට අර ටිකක් නැති වෙනවා.
වැඩක් නැහැ. ඒ අන්තිමට වෙන්නේ මේ මනුස්සයා හිටපු අර බේසික් මනුස්ස මට්ටම පිරිහිනවා. ධර්මයේ මේසෙ. බගලා මට හිතෙන්නේ අර
මේ සම්මත අර දැන් මම අර උපාදා රූප කතාවක් ඇහුනේ. වාචිසරම් කාලේ මොකුත් නැහැ කෙනෙකුට. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ දැන් අපිට දැන් නම් මේ පැත්ත බැලුවොත් විතරයි කුතුහල. මේ පැත්තේ කුතුහල පිළිබඳ. ඉතින් ඔතනම මොකද්ද ගැටලුවක් තියෙනවනේ. මේක හිතනවා ගන්නවා කියලා ඔච්චර කිව්වා. නැත්නම් අවිද්‍යාවෙන් උපසනවා කියලා මෙහෙම වෙන්නේ
කොහොමද? ඒක තමයි. ඕකම ඒ පොදවසල හොඳම රත්න මාත්‍රාවක තමයි. මේ මම ඔක ඉතින් අර සරලව කියෙ මෙහෙමයි. දැන් අම්බපාලිගේ කතාව අපි අහලා තිනෝනේ. එයා ගණිකාවක් වුණා කියලානේ අපි අහලා තිනේ දිගටම. ඔකට කර්ම විභාගය මොකද්ද? කර්මයේ කරපු. කලින් කාශ බුදුහාමරගේ පස්සේ බුදුහාමරගේ කාලේ එතුමිය උපාසිකාවක්. උපාසිකාවක් වුම හන වෙච්ච මෙහෙණක්. එයා අර බෝමලුවර ඇය අතුගාලි වරනකොට අර කෙල වගේක් දැකලා මේ වගේ පහත් ස්ත්‍රියක් කියලා කුමාරපයක් කියලා බයිනවනේ. එතන බලන්න කෝක අපි ගන්න ඉදර ඔක මනසේ සිද්ධියක් නා. ඒ ඒ ඒ ඒ දරු ඒ දාහිරුවේ කාන්තාව ඇත්තටම බැන්නේ කරපු පහත්තරයකට තමයිනේ. ඔව්. නේ එතකොට යාට සාපේක්ෂව අනිකේ වරදක් නැහැ. එහෙමනම් කිසිම වරදක් මේක නෑ. උලන්හාමුදුරුවෝ එදා අම්මව මරුවා කියන එක අපි කිව්වට ආනන්ත්‍රියයි කියලා. උන්වහන්සේ සාපේක්ෂව කිසි වරදක් දන්නේ නැහැ. උන්වහන්සේ කළ යුත්තක් කරා කියන එක මෙතන ඉඳලා තියෙනවා. දේවතාවරු ගලපෙරළපු එක අපි කියනකොට බුදුහාමුදුරුවන්ට කරපු නිග්‍රහය කියලා උන්වහන්සේ කළේ උන්වහන්සේ තිබ්බ හොඳම ඔප්ෂන්. ඒර මේක මානසික ප්‍රශ්නයක් නා. නලරෝ විභාගෙන්න බෑ. ඒත් එහෙම නොවෙන්නේ ඇයි කියන ප්‍රශ්නයක්. ඒ කියන්නේ තමන්ට මේ සල්ල කතාව අර පොඩි දරුවෙක් වෙලා දීවර ගම්මාන ඉපදිලා බුදුහාමුදුරු ඒ කාලේ ඉන්නකොට මාළු ටික උඩට එනවා දැකලා ඒ පොඩි hina නිසා බුද්ධත්වයට පත්ලා සිසර දෙයක් තිබ්බා කියන එක. බුදුහාමුරු කියන්නේ මේ කර්මය ලේසි කියලා සාහන්න එපා වහන්න කියලා. එතන බලන්න කර්මය කියන එකේ යෙදීම උපමාවට කියනවනේ බුදුහාමුරු කලින් ආත්මෙ පෙන්නලා. يعني මම දන්න. يعني එතන නොකියම කියනවා මම ඒක මට සාපේක්ෂව හොඳ වුණාට මම දන්න හොඳම දේ තමයි මට ආපු එතන රෙස්පොන්ඩ් එක. හැබැයි යථාර්ථ සිද්ධිය එක නෙමෙයි. එතකොට දැන් මේක කොහොමද අපි මේක මනෝමූලික කියලා ගන්න නියෝ ගන්න බෑ.
ඔව් යථාර්ථයේ මනෝමූල වෙන්න බෑ.
එහෙනම් ඉතින් කාටවත් කිසිම විදිහකට දඬුවමක් කිසිම දෙයක් අදාළ නැහැ. ඉතින් අතන එතකොට මොකක්වත් ඕනේ නැහැ නේ.
ඔය ඔක ඉස්සර මට තියෙන ප්‍රශ්නේ සත්‍යයක් නැත්තම්. සත්‍යය නැහැ නේද?
කියන්නේ ඒක මෙහෙමයි දැන් ඕක ඔය පැත්තේ හොඳ අදහසක් එනවා මෙහෙම. රහතුන් වහන්සේලාට කොහොම සත්පුද්ගලයෝ නැහැ. උන්වහන්සේලා සම්මතයේ ඉඳලා ඉන්නවා. ඉතින් මොකටද එහෙම රඟපාගෙන ඉන්නේ කියන්නේ?
අහ්.
ඉතින් ඒක අතිරේක වෙහසක් නේ.
ඔන්නෑ. කණහැට නම් ගවන්නේ.
මංගල ඒක තමයි දවසර කියන්නේ මේ සත්‍ය අවබෝධයත් එක්ක වෙන්නේ ලෞක සම්මාදිට්ඨිය ක්ලියර් වෙනවා ලෞක මිච්ඡාදිට්ඨිය ක්ලියර් වෙනවා උපරිම යහපතේ හරි මාර්ගයෙන් පිටනවා සාරිපුත මහරහතන් වහන්සේට ප්‍රජාපති භූතමී අම්මා කියලා දැනගත්තේ නේ සාරිපුතහමරු වැඩිම අම්මා බලන්නේ ඒ කියන්නේ මාතෘත්වයේ කියන එක නමට රංගපාලා ගියා නෙමෙයි ඒක ඒක මීන් වෙන එක ඒ කියන්නේ අවය මම ඉඳාවක මතක් කරෙත් අපි ස්කන්ධ පහ ගැන කතා කරනවා ලෝකය කියලා ඒක හරිනේ විස්තරෙන් ලෝකය කියන එක විග්‍රහ කරපුවා තමයි ස්කන්ධ පරියා ඊටසේ ලෝකය කියන එක විග්‍රහ කරපුවා තමයි ආයතන පරියා ලෝකයේ විග්‍රහය තමයි පටිසමුප්පාද ලෝකයේ විග්‍රහය තමයි සබ්බ කියන පරියාය තවෝන්නම් චරක සූත්‍රය වගේකොත් ලෝකය තමයි ඇස අනේ ලෝකය තමයි සත්වත්වය හරිද දැන් අපි මේක ගන්න නැහැ නේද එච්චර මේ මාක් එකකට ලෝකය සමානයි ලෞක සම්මාදිට්ඨිය සහ ලෞක මිච්ඡාදිට්ඨිය කියලා ඒ දෙකත් ලෝකය තමයි ඉස්තරේ මොකද අපිට හිතෙන්නේ ලෞක සම්මාදිට්ඨිය වගේ තැනක් තියෙන්නේ අර සාසනෙට ඉලිප්පෙන්න විතරයි වගේ කියලානේ ඔව් ඒක හොඳට බලන්න දැන් අම්මා මැරි ආනන්තරියයි කියන එක මම දන්න සීමාවෙන් නෙමෙයි කියන්නේ තේනවා බුදුන්ගේ ලේසලීම ආනන්තරයයි කියන එක මම දන්න සීමාවට නෙමෙයි කියන්නේ මොකද දේවදත්ත හාමුදුරුවන්ට ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි නේද මොකද දේවදත්ත හාමුදුරුවන්ට ඕනේ තමන්ට බුදු වෙන්නේ උන්වහන්සේ තන්කේ මේක පදවිය මට ගන්න පුළුවන් ඒතර ඒක අදාළ නැහැ නේ සත්‍යයේ ඒ වගේ ඒ වගේ දැන්
හාමුදුරුවන්ගේ
පැත්තට ගමු බුදු කෙනෙක් නෙමෙයි නෙමෙයි ඉතින් නැත්නම් ඇත්තටම බුද්ධත්වයේ සම්බන්ධ දහහක් ඒ එතන ඒ ක්ලැරිෆිකේෂන් එක මේ ආවම තමයි හරියන්නේ. මොකද ඔක මට මතක් වුණේ ඉතත් කියන්නත් මේ අපිට හිතනවා ලෞක මිච්ඡාදික්තිය භයානක එක. හරි ලෞක සම්මාදික්තිය අර නුවණ අවදින කොට අයින් වෙන්න ඕනේ. ඒක හරියට මේ වගේ. අපි හිතන්නේ නුවණ ආවට පස්සේ ඇතේ ඉන්නෙත් නැහැ නැතේ ඉන්නෙත් නැහැ වෙනම මැදක ඉන්නේ කියලා.
එතන ඒ ඔකේ කියනකට දැන් බලන්නේ අපිට හම්බෙන්නේ
ජීවිතයක
ඉන්න ලෝකේ. ඔය
සත්වභාවයේම විස්තර වෙන. ඔව්.
ස්කන්ධ කිව්වා තාර්කණ මොනවද කිව්වා?
සත්වත්වයේ විග්‍රහයද? සත්වත්වයේ විග්‍රහය. සත්වයේ කියනකොට සත්වයා සමානයි ওই විග්‍රහණි. ඒ සත්වයා සමානයි නෝකේ?
මම
සහ මගේ.
මගේ.
තමයි. ඉතින් තෙමේ සහ තෙමේගේ අවිජ්ජා භවතන් වගේ නේද? ඊට පස්සේ අජත්ත බහිද්දල විස්තරේ දෙන අජත්ත කියන්නේ තෙමේ කියන එකට බහිද්ද කියන්නේ තෙමේ ගේ කියන එක. අපි කියන්නේ බාහිර කයේද උදයව දකින්නවා කියලා හිමගන්නේ. ඒ විග්‍රහයෙන් උත.
බහිද්ද විකිට්ඨ. අජත්ත සම්තිට්ඨ.
සම්තිට්ඨ. තව සලායතනි බඳු සූත්‍රයේ හොඳ තැනක් තියෙනවා. ඒකේ බුදුහාම කියන්නේ මහනි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු බහිද්දයි අරමුණු බහිද්දයි
අරමුණු
බහිද්දයි ඇසකන නාසය දිව ශරීරය මනස අජ්ජත්තයි හරිද ධම්ම බහිද්දයි ඒතර දැන් අපි මනෝමූලිකව මොන ලෙවල් එකෙන් දැහැනකට ගියත් මොන ලෙවල් එකෙන් මානසිකාරය කරත් අපි සම්පූර්ණ භෞතිකයත් කියන්නේ ලොකු වෙනසක් නැහැ ඔය අටනාවර සූත්‍රයෙන් පෙන්නන්නේ මට මේ ළඟදී හම්බුණා එකක් මේ අනිමිත්ත ස්වභාවය බව කරවන ලද්දක් කියන්නේ සකස් කරන ලද්දක් ඒවට අහු වෙන්න හොඳ නැහැ කියන්නේ. අර බුදුහාමයන් අහන්නේ මේ සංගත ධාතුවේ ප්‍රණීතම දෙයක් කියලා කියනවා ස්වාමීනි මොකද්ද කියන්නේ? බුදුහාමයන් කියන්නේ මාර්ගය විතරයි. ආර්ය අෂ්ටාංග මාර්ගය විතරයි සංගත ධාතුවේ ප්‍රණීතම. ඇයි? මාර්ගය වැඩිමේ අවසානයේදී පරම නැත්නම් නිවන පමුණු වෙනවා. නිවනට යන කෙනෙක්ට ලගිනව නම් හොඳයි කියලා බුදුහාමයන් කියනවානේ මාර්ගය විතරයි. ඒ තමයි කියන්නේ අසරි. අර ඔකේ මට හිතුනේ අර කොහොමද පරයය වල කලවම පොඩ්ඩක් හානි කර තමයි. ඒ පරයය කිහිපයක් කලවම් කරනවා. තාම ඕක
පැහැදිලි
නෑ. හැබැයි මං හිතන්නේ ඕක මේ කොද ලොකු හාමුදුරු හොක් කරලා ඔක වෝට් කරනවා. මට තේරිච්ච විදිය. හ්ම්. හැබැයි මෙහෙමයි. මට ඕකේ ඕවරෝල් මෙහෙමයක් හිතනවා. ඒ කියන්නේ පරයය භාවිතය ඒකෙනා දැන් අපි සමහරට මේ කතා කරනකොට අපි ඉංග්‍රීසි වචන දාන්නේ. ඒකෙදි මම ඉංග්‍රීසි වචන දානවා නම් මගේ අදහස යන්නේ නැති වෙන විදිහට. අන්න ඒක තමයි හානිදායක. يعني මම නිකන් අමුතු වචනයක් දා. හරිද? ඒක තේරුමක් නැතිකම්. හැබැයි මම භාෂා 10කින් වචන 10ක් මගේ වාක්‍යයට දාලා වුණා. ඒක ට්‍රාන්ස්ෆර් වෙනවා නම් හරියට හරි. ඒක ඔය පරියාය කතාවට හිතෙන්නේ මෙහෙම එකක්. මොකද දැන් ඒ කාලේ බණ කියනකොට මිනිස්සුන්ට මේ වගේ ලොකු දැනුම් පද්ධතියක් නැහැ. චතක්ක සූත්‍ර මේ 36ක් තියෙනවා, පංචස්කන්ධ එහෙම නැහැනේ. ඒතකොට අපිට වෙලා තියෙන්නේ අපි අර අධ්‍යයනය කරලා අපිට ආපු අර වචන ටික අපිට සම්පූර්ණ වොකැබුලරි එකක් වෙලා තියෙන්නේ දැන්. එතකොට සමහරවිට මේ පරියාය මාරු කරන්න එපා කියලා කියන්නේ අර වචන ඕන තරකින් දාන්න එපා කියන එක නෙමෙයි. ඔයා ඕන වචනයක් දාන්න. හැබැයි අර අදහස විකෘති කරන්න නෑ දාගන්න කියන්නේ. ඒ වගේ.
ඒ අදහසට පරියායන් දෙක තුනක් ගැලපෙන්න පුළුවන් නේද?
පුළුවන්. හැබැයි ඕකේ කියන්නේ මෙහෙමයි මම. ඒ කියන්නේ දැන් සම්බෝලයි කේකුයි කෑවම බඩපිරෙන බව ඇත්ත. හැබැයි සම්බෝලයි කේකුයි එක ප්ලේට් එකකට දාන්න නෑ කියන්නේ. තේරුණා? අන්නේ විග්‍රහය වලට එන්න ඕනේ. ඔක මට එකසරක් ඔය අක්කගෙනෙක් කතාවක් කිව්වා. දැන් එයා ඇවිල්ලා කිව්වේ මේ ශුන්‍යතාවය මෙහෙමයි නේද? විදිහෙම. එයා කියනවා දැන් ඇසයි රූපයයි කියන එක අපි ගමු නිගමට. ඇස දන්නවද තමන් ඇස කියලා? නෑනේ. රූපය දන්නවද තමන් රූපය කියලා? එහෙනම් දන්නවද ඔය දෙක එකතුම විඤ්ඤාණයක් වෙනවා කියලා? දැන් මෙයා කෙලින්ම කියන්නේ මේ හැම යෙදීමක් මේ ලෝකේ වෙලා නැහැ කියන එක. හරිද? ඒක ඒකේ මාන ලස්සන ලොජිකලි හරි කතාව. ඇයි ඇස කියලා ඇස දන්නේ? ඒක හරිනේ. මම ඊට පස්සේ අහුවේ දැන් ඔය පරියායේ ඔය විස්තරය කොහෙන්ද ආවේ? ඒතර වෙලා තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේ දුක චක්කුඥානං කියන එකේ අර්ථ ටික අරගෙන මෙයා කරන්නේ පරියාය කඩනවා. තේනවද?
චක්කු රූප
කියන එක කඩනවා. අනේ කඩලා මේක ශුන්‍ය කරන්න විදිහක් නේ බලන්න. එතකොට දැන් අපි මේ මේසෙන් එහුවත් වා මේසද කියලා එයා කියන්නේ මේස කියලා. අපිට අමතකුණාට මම මගේ පුද්ගල භාවයත් හදලා මම මෙයාට පුද්ගල භාවයත් ආරෝපණය කරලා මෙයාගෙන් මම අහන විදිහට අජීවි බව තමයි ගන්නෙ.
නෑ මටත් ඔක්ක ඔය හොවද්දී එන ලොකු ප්‍රශ්නයක්. අජීවි දේවල් වලින් කොහොමද ජීවියක්
මතුවේ?
එන්න බැහැ.
අන්න ඒක තමයි. ඔය ඔක ගන්න අර අහුත්වා සම්පතන් හුත්වන වෙස්ටි කියලා. ඒ කියන්නේ පෙර නොතිබීම හටගත්තා කියන්නේ. එතන දැන් අපිට හිතෙන්නේ දැන් මේ තිබ්බ දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධුනා කියලා අර අපි ගන්න උඩ ලෙවල් එකනේ. මොකද එතන කියන්නේ අර ඒ මෙකනිසම් එක. ඒ කියන්නේ පිරිසිඳ දැක්ම සහ ප්‍රහාණය කියන කොටස් තිබ විස්තර කරලා. එතන ප්‍රහාණයක් ඉස්මතු කරන්න පුළුවන් ඒ නිවීමක් ලෝකේ තියෙන්නේ නිවෙන්න පුළුවන් නේද? හරිද?
නිවෙන්න නම්
පිරිසිඳ දැකිය යුතුයි. ඒ පිරිසිඳ දැක්ම නිසාම ප්‍රහාණය වෙන්නේ.
අහුත්වා සම්බුතං කියන්නේ ගැනීම.
අන්නරේ අහුත්වා කියලා කියන්නේ නොයදීමට.
නොයදීම.
ඔව්. සම්බුතං කියන්නේ හට ගැටීම.
තිබීම හටගත්තා.
අන්න ඕකේ පෙර කෑල්ල කියන එක මට පිළිගන්න
බැහැ. ඒක දාන්න හොඳ නැහැ. ඒක කාලෙට යනවා.
අන්න ඒක. පෙර කියලා පෙලේම වට හවුන නේ.
පහළ උනාන සම්බුතං
සම්බුතං.
උත්තසබං.
අර කියන්නේ යථා භූතනේ ඇත්ත ඇති හැටි. කියන්නේ සම්භූතත්වය කියන්නේ යථාර්ථය දැක්කොත් අර හොඳ උදාහරණයක් තියෙන අපිට අපේ අංගිසයක් ඇත්තම දුක බවට හමු වෙන ප්‍රමාවෙන් අපි එතනින් අයින් වෙනවා නේද? ආයි දැන් මම අහනවාද මේක ඇන්නකොට මට හිතෙනවා දැන් මම මොකද කරන්න කියලා අහන්නේ නෑනේ. මාව පිච්චන දැන් මම මොකද කරන්න කියලා අහන්නේ නෑ. පිච්චනවා නම් අයින් වෙනවා. අන්න ඒ වගේ. දැන් අපිට වෙලා තියෙන අර සම්භූතය අපි බලලා තියෙනවා. අපි ඒකෙන් ප්‍රහාණය කොහොමද කරගන්නේ? නැත්නම් නිරෝධ කරගන්නේ මොන විදිහට බලලාද? එතකොට කරන්නේ මේ වගේයක් අපි මම ඊයේ දෙක ඩිස්කෂන් එකක් තිබ්බා මේ. ඒක කියන්නේ ඇහැ කියන එකේ තියෙන පංචස්කන්ධය. හරිද? එනේ ඇහැ කියන්නේ පංචස්කන්ධය. වචන සම්බන්ධ කියන ප්‍රශ්නයක් නැහැ. වැඩි දෙන්නේ ඇහැ කියන එක කඩුවොත් පංචස්කන්ධයකින් දාලා ඉතින් ඇහැ කියලා අනු වෙන්න බෑනේ. ඒක හරිනේ ඉතින්.
අර ශරීරය කැඩුවා.
කැඩුවා වගේ තමයි.
කොටස්
වගේ. අනේ. ඒක ඇත්තම තියෙන්නේ ඉතින් ඔය කායනුපස්සනාව කියන්නේ ඒ කොටස් විදිහට පෙන්වීමේ නැත්නම් කොටස් විදිහට හමු වීමේ තියෙන දෝෂය දැක්ම කියන අර්ථයෙන් ඉසක තියෙන කය කැඩීමෙන් හම්බෙන ශුන්‍යතාවයටපත් වීම නෙවෙයි. ඒක දෙකක්.
කය නැති රවකස් ටික ලැබිලා හරියන්නේ
නැහැ. ඉතින් ඒතකොට මෙහෙමයි මනස උකට හරි දක්ෂයි මනස කියනවා අර කොටසුත් එහෙම නැහැ. ඒක තවත් දෙන්නේ නැහැ කි.
ඒක
තවත් දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔක තව ඕකේ බෙදන්න බැරි තරම් තමයි ශුද්ධාශ්‍රය. ඒක බෙදන්න බෑ. එතකොට මේ සුද්දාශ්‍රය ලෙවල් එකේ අතරම් ප්‍රශ්නයක් මේ තියෙන්නේ. සුද්දාශ්‍රයේ අපි බාර ගන්න සම්මුති අර්ථවල තමයි ප්‍රශ්න තියෙන්නේ. පරමාර්ථ සත්‍යය හිම පැවතෙනවා. ඒ පරමාර්ථය දැක්කට පස්සේ ඇලෙන්න ගැටෙන්න මොහොතේ පත් වෙන දෙයක් නැහැ නේ. මොකද පවතින සුද්දාශ්‍රය ටිකක් එක ජීයක් නේ. අද කියන්නේ නිකන් ශක්ති ටිකක් විතරයි තියෙන්නේ වගේ. ඒකේ අපිට ඇලිම ගැටීමක් මේ මොඩ කමක් නැහැ. එහෙනම් ඒක දැක්කොත් ඉගෙන ගන්න පුළුවන්. තේනවා? ඒ වගේ. වක්‍රමන් දැක කරේ තියෙන ගාතාවකුත් වචනමයි ඉතර කරන්න පුනිසිය දෙන්නේ වචන ටිකයි නිසාම තමයි විකෘති වලට අහුවෙන්නේ කියලා එමගිය.
ඒක අර දැන් නෑ කියන එකයි
නොවීම කියන.
අරකත් පැහුලි මට ඇහුණා මේ නාම රූප ක්‍රියාකාරීත්වය අධිවචන
පටික
අධිවචන එකේ තමයි උපාදාරූප
පටික සම් පටික කියන එකේ තමයි අර මූල ස්වභාවය දෙන්නේ. එයන්නේ හරියට
අපිට
අත්දකින්න බැහැ. එහෙමයි. ඔතන ඔය අත්දැකීමෙන් බාර ගන්න යන එක තමයි ප්‍රශ්නේ කතාව.
ඉතින් ඒ විස්තර දෙකම එකම නාම රූප පස්සේ කියන්නේ.
ඔව්.
ඒක දෙකම
තියෙනවා.
ඔව්. කතා කරන එකේම වැරද්ද තමයි ඊළඟට.
අන්න ඒක. එහෙනම් අපි කරන්නේ අර තමයි. ඒ කියන්නේ අපි බටමිටි දෙකේ කියන උපමාව උඩින් තියලා ටොපික් එකට අපි හිමීට බටමිටි දෙක වෙන් කරලා බෙදනවා වැඩි. අපිට අමතකගෙන අපි කතා කරන්නේ බටමිටි දෙකේ යෙදීම මිසක බටමිටි දෙක ගලවලා කතා කිරීම නෙමෙයි කියන එක. ඒක. අර ගොම්බාණි කතාව තමයි. අපි ගොම්බාණ ගැන කතා උඩ කියලා අපි කරන්නේ මාත්‍රිකාවේ විස්තරයන්ට ගොම්බාණ කඩලා කියනවා. මේ ගුණා ගිනාවේ අර ගමි මේ ගුණා මේ ගමි යොත ගිනාවේ මෙහෙන් හැදුවේ මෙයා ඒටි කියන්නේ. ඒක. පටිච්ච සමුප්පාදය සහ පටිච්ච සමුප්පන්න ධර්ම කියලා කොටස් දෙකක් කියන්නේ. ඒ අපි මේ වෙනස් කරලා විග්‍රහය කරගෙන ඉන්නේ.
ධර්මයක් අත්තු ගමන එක දෙයක් වෙනවා.
අනිවාර්යෙන්. ඒකනේ බුදුහාමුදුරුවෝ දැන් ඔය ධර්මය මේ ඊතර වීම පිණිස පවතිනවා කියලා කියපු වචනේ. ඒ ඊටාම සියුම් වචනේ මුළු ධර්ම පරයාම කියනවානේ. මහන්නේ ධර්මය පාව පහුරක් කියනකොට තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ පිරිසිඳ දැක්ම කියන එකත් එක්ක ප්‍රහාණය පවතින එක ධර්මය. නැතු මම යම්කිසි ධර්මයකින් මේක බලබල යාමක් නෙමෙයි. අපි ධර්මයක් කියලා කතා කරලා තියෙන්නේ අහගත්ත දත්ත ටිකක් එක්ක තියෙන සිතුවිල්ලක් නේ හැම එකටම ප්ලේස් කර කර යන්නේ. කොහොමවත් ඒගොල්ලෝ වෙන්නේ නැහැ නේද? අර ට්‍රෙඩ්මිල් එකේ දිනුවාගේ තමයි ඉතින්. කතර කරගෙන. මම අහනවා දැන්. සාකච්ඡා කරමු.
බහරේ
ඉස්සර ගිහිල්ලා නැවත ඉන්නවා දැන් තමයි.
ඔව්
ඒක හරි චැට් එක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. මම අර මටත් ඒකේ තේරුණේ අර බුදුහාමුදුරුවෝ ගින් ඇව්වාම ආනන්දහාමුදුරුවෝ කල්යාණ මිත්‍රයෝ 150ක් තරේ මේකේ ඕනේ කියලා. අර අපිට අද හිතලා තියෙන එක තමයි අපිට ටැප් ගාලේ තින්නේ කාගෙන් හරි අහගත්තා මං වැඩේ කරගන්නම් කියලා. හරි ඒතරෝ ඒක ඒ උන්හාසලා කළ යුතු භාගය කරලා දීලා තින්නේ අපි කරන්න ඕනේ නිකක් ඇයි. එහෙම නෙමෙයි මේක ඕ නිවිලා යනකම්ම සතුටුෂෝ විතරයි කියන එක නේද? මොකද කොහොමත් අපිට පෞද්ගලිකව කිසිම ජජ්මන්ට් එකකට එන්න බෑනේ. ඉතින් අපි මේක දන්නවා කියන එක මුද මේ මේව නිකන් වචනෙන් විස්තර කරන්න හදනකොට පවා පේනේ අර ඉන්න තියෙන සියුම් ගතිය අපිව කොහොමත් වැඩි පැත්තෙන් අහුවලා දිනන නම් අපිව ඒ සියුම් වල තියෙන දෝෂය අපිට පෙන්වන්නේ නැහැ. ආංශේ වගේ කිලිස් කියනවා මොකාටද පෙන්වන්න බලන්නේ. ආසනසේ ඥානයක් තියෙන බුදු කෙනෙක් ඊතර. ඒ වගේ අපිට ඉතින් මඩංග හැවසෙම ඉතින් කොහොමත් අහුවෙන්න තියෙන මර ඌල් ටික තමයි තියෙන්නේ. ඔව් ඊතර කරවන්න හිම කවුරුත් හිමර කොට අපිව මේ වෙන්නේ.
අත තාම අර ඉස්සෙල්ලා අපේ කාරියේ විසඳිලා
මොකද
මේ පැත්තේ විතරක් තේින්නේ නැකද
ආ ඒක තමයි මම හිතුවේ ඒක අදහස එන්න තියලා ඔය ඔක ඔය මම හිතනවා කට්ටකඩුව අපි කතා කරද්දි මම
කිව්වා කට්ටකඩුවේ තමයි නේද
ඒක මෙහෙමනේ
ගැඹුරක් තියෙනවා මොකක් හරි
يعني ඔක තමයි ඒ ඒ කොටස ඇත්තටම විශ්ලේෂණය කරගෙන ඉන්න තමයි හොඳම මොකද ඒ කොටස නැතුව අපි පද්ධතිය විස්තර කරනවා කියන්නේ බොහෝ දුරට විමුක්තිය කියලා නැතාන්තර යනවා නවත්තන්න බෑ
ඔව් අර ශූන්‍යතාවය නෑ කියන එකට යනවා
මෙහෙමයි දැන් ওই කතාව කිව්වට පස්සේ මම මේ කියන්නේ මුකුත් නැහැ කියන එකක් නෙවෙයි කියලත් අපිට එනවා.
ඒකත්
එනවා. හරිද? ඒක බලන්න ඕනේ. මම අර කොට නිකන් තේරෙන්න අදහස.
ඔය දෙකම නේද පටිච්ච සමුප්පන්න බව කියලා
කියන්නේ. ඉතින් ඒක හරියට මෙහෙමයි. නොවන නැතත් නොවන පටිච්ච සමුප්පන්න ස්වභාවයෙන් තමයි ඉන්නේ. ඉතින් මේ මොකද්ද කියලා හිතන්න හරි අමාරුයි. එහෙමයි. සහෝ මම ආපනේ යන වරක් නෙන්නේ. මජ්ජේ සූත්‍රයේ නේ ඔය කියන්නේ එකාන්තයක් එකාන්තයක් මජ්ජේ මන්තානිපති කියලා. ඕකේ පරයයක් නැහැ ඇතලා නැත කියලා.
ඔව්.
ඒවට කට්ටිය කියන්නේ ඇතත් නෝන නැතත් නෝන මැදේ ඉන්නේ කියලා. ඒක හරි වෙනස් විකෘති අදහසක් එහෙම එකක් නෙමෙයි කියන්නේ. අර
තැනත පිටින්නේ නැද නේද?
يعني ඇත්ත නැත කියලා කියන්නේ එකයි මගේ උන් උතර පරයය දෙක වෙන්න ගන්න හොතන. ඇත්ත සහ නැත කියන්නේ ලෝක විග්‍රහයේ එක ස්වභාවය. ඒකට අතීත අනාගත වර්තමාන ගණනලා කලවම් කරන්න බෑ. ඇත්ත නැත කියද්දි සියල්ල ආවට එනවා ඒක. අපි ගන්නවනම් මජ්ජේ සූත්‍රේ පරයය ටික ඒවට අතර දාන්න බෑ. මොකද ඒකේ අර සම්පූර්ණ සිද්ධිය කියලා ඉවරයි. මං කියන්නේ දාන්න බෑ කියන්නේ කතා කරාට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකේ අපිට අමතක වෙනවා බුදුහාමුදුරුවත් පෙන්නපු නැති. දැන් මෙහෙමයි මම කියන්නේ මම ඉස්සෙල්ලා කේකුයි සම්බෝලයි බෙදෙන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක අලුතෙන් දකින මිනිස්සෙක්ට තේරුණොත් එමේ මේක මාර රස ඩිෂ් එකක් කියලා. අන්න ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. මේක වෙන්නේ විස්තර කියන ප්‍රශ්නයක් නෑ. ඒකනේ අර කැලල ගහුවා හොඳ. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ මේ හය දෙනාම කිව්වේ සත්‍ය සම්බන්ධ දහස තමයි. හැබැයි ඒක ඒ කාලයට දැකපු ගහ විස්තර කිරීමක් වගේ. ඒ කාලේ දැකපු ගහ කියන්නේ ඍතුවේ ගහ නෙමෙයි ඒ කෙනාට සාපේක්ෂව සම්පූර්ණ ගහ. අන්න ඒකයි ඔසල බලන්න. අර හාමුදුරු කන්ෆියුස් වෙන්නේ දැන් මේ කියනේ වෙනස් එකට එකක්. අන්න ඒ මට හිතෙනවා එතන ඒ ස්වාමීන් වහන්සේ දැන් බුදුහාමුරු ආවට පස්සේ බුදුහාමුරුගේ සියලු පරයය අරගෙන කලවම් කරලා පෙන්නන්නේ නැහැ නේ. බුදුහාමුරු කියන්නේ එතන අර පස්සේ කියන පරයය බුදුහාමුරුගේ. අරවට අතක්වත් තියන්නේ නැහැ. බුදුහාමුරු කියන්නේ මේ මුනි මහාමුරු කියපු එකට මෙන්න මෙහිමයි පස්සේ සම්බන්ධ වෙන්නේ. ඒව කියන්නේ මොකද ඇසිටිසේක අතහැරලා කියන්නේ. පැහැදිලි.
ඒ වුණාට දැන් එතන එකක් දැක්කොත් ඔක්කොම දැක්කා වෙනවා.
ඒක හරි. ඒ මොකද එකක් දැක්කොත් ඔක්කොම දැක්කා කියලා කියන්නේ මෙහෙමනේ. අපි අර බුදුහාමුදුරගේ කෝණෙන් අපි මුළු ගහම ගැන දන්න අර්ථය අපිට දැනුමින් තියෙනවානේ. ඒ කියන්නේ කියන එක හරි. ඒ කියන්නේ ඇහැ හරියට පිළිසින් දැක්කොත් රූපය, චක්කු විඤ්ඤාණ, සංපස්ස, වේදනා, තණ්හා ඔක්කොම හරි. ඒකේ අන්නේ තමයි මම කිව්වේ දැන් එතන මම කිව්වේ අර නොගැලපීම නොවෙන්න ඕනි යම් අර්ථයක් දැක්කට පස්සේ ඒක සම්පූර්ණ දැක්ම මත රාවෝ මෙහෙම බෑ මෙහෙම බෑ يعني දැන් ඒක උදාහරණිකොත් කේක් කනකොට ආහාර සම්බන්ධ හරියටම අර්ථ දෙන්න ඕනේ සම්බෝල කෑවම ඒත් ආහාර සම්බන්ධ සම්පූර්ණ අර්ථ දෙන්න ඕනේ මේ දෙක කලවම් කරලා කාලා ආහාරයෙන් නැහැ ඒකට කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම කෑමක් කියන්නේ අර මිනිස්සු කන කෑම නෙවෙයි ඒක වෙනම විකෘතියක් කියලා කියන්නේ. තේනවා? අන්න ඒ අර්ථයෙන් හරි. කියපුවා. අර අහපු ප්‍රශ්න මම කියන්නම් උත්තරය. මේ වගේ. නිකන් මෙහෙම ගන්න විස්තර කරන්න මට විස්තර කරලා දෙන්න නැතිවීම කියන එක. නැත කියන එක විස්තර කරලා දෙන්න. අන්න අපි ඒකෙන් පොඩ්ඩක් ගමු. බලන්න අපි නැත මොන විදිහට විග්‍රහ කළාද මම කියයි තව ඉස්සරහට ගිහලා මේ මට ඒක කියනකොට මේ අදහස පයින්නවා මම නැත කියන එක විස්තර කරනකොට මේ අදහස පයින්නවා එහෙනම් වචනයටවත් ගන්න බෑ ඔබ කියලා ඒත් තියෙන්නේ හැඟීම පවා ඇත කියන එක
කියන්න බෑ කියන එක ඇත
ඔව් ඒක කියන්න බෑ කියලා මම කියන්නේ නැහැ ඒ කියන්නේ මම කියන හඳුනන ඔබ මම කියන්න ගියොත් වරදිනවා එහෙනම් මම නොකිය ඉන්න
ඇත කියන එකකින්ම තමයි කියන්න වෙන්නේ
අන්න හරි දැන් ඕකෙන් බලන්න අරගෙන අපිට ලෝකේ නැත කියලා කතාවක් කියන්න බැහැ නේද? ලෝකය තුල බුදුහාමුදුරගේ විග්‍රහය හැටියට නැත අන්තයකට විස්තර කරන්න බෑද? අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. අපිට සැටිස්ෆයි වෙන්න. එකක් තමයි නැත කියලා එකක් ලෝකේ නැහැ. හරිද? ඉතින් බුදුහාමුරුවේ කියලා තියෙන එක මේ කවුරු හරි වෙනම එක තුරංගයක් වෙන්නේ නැති. එක. අනිත් එක තමයි අපේ විග්‍රහයට ගන්න බෑ මේ කියන්නේ. තේරෙනවා?
කර ලෝකෙට
සාපේක්ෂව
නැත කියන්න පුළුවන්
කිව්වොත් ඔව් ඒකයි එතකොට මම ආයෙ කරමයි කිව්වේ නැත කියන කී විග්‍රහයක් වත් දැන් අමාරුමම කියන වගේ දැන් මෙතන සුබෝධාම නෑ කියලා ඉස්සර ගන්න පුළුවන්
ඔව්
මම ඉතින් ඒ විග්‍රහය මොකද ඒ නැත කියන විග්‍රහය දිනවා නේද
විග්‍රහය වෙන් කරලා ගත්තොත් ඒකට සම්බන්ධ නොකර
හරි
එතකොට කියා ගන්න බෑ
අන්න ඒක තමයි. එතකොට දැන් නිකම්ම ගන්නකොට දෙයක් අරගෙන නැත කියන විග්‍රහය යෙදෙන්නේ
නැහැ.
අන්න එතකොට බලන්නකො දෙයක් නොයෙදෙන ගතියමයි නැත කියන්නේ. ඔන්න ඔය හින්දා තමයි බුදුහාමුදුරු කියන්නේ ඕකත් එක්ක විමුක්තිය පැටලෙනවා කියන එක.
ඔව්.
එනවා නැත උච්චේ දෘෂ්ටිය සම්මාදී ලෞක සම්මාදීත්වයේ පැත්තෙන් දැහැන් වඩාගෙන ඉහළට යන යෝගාවතරයන්ට උච්චේ දෘෂ්ටියෙන් අහු වෙනවනේ ඒක සංඥා නෝන නේද? ඒක පරම සත්‍යයක් විමුක්තියක් මම කියලා කියන එක යෙදෙන්නේ නැහැ. ඒවට කියන්නේ ආයතන කියන්නේ. විඥානක් තිරිත් නෙමෙයි ආයතන. ඒ චේතෝ විමුක්ත කියලා ලෞකිකව ගන්නවනේ ආකාශ විඥාන මේ ආකින්ච විඥාන ඡායතන ආකාශ සංඥායතන ආකින්ච ඥානද ඔය ටික අරගෙන අර ඉහළ කොටස් ගැන කියද්දී කතා කරන්න බෑ කියලා කියන්නේ ඒ විමුක්ත වීම. එහෙනම් එතන පරම ශුන්‍යතාවයක් වගේ නේද? හැබැයි එතන පැවැත්ම නැද්ද? අන්න ඒයි ප්‍රශ්නේ.
ආයතනෙම
පැවැත්මනේ. වැඩදීනේ ඔන්න ඔතන තියෙන උච්ඡේද ස්වභාවය කොහොමද අපි ගන්නෙ මේ ලෙවල් එකේ? දැන් මගේ උදාහරණෙට කිව්වේ ලෝක තලවලට ඉන්නට පණින්න කියන. දැන් ඕක දැන් එහෙනම් උච්ඡේද දෘෂ්ටිය වැඩ කරන්නේ දැහැනක් වඩනකොට හරි මිච්ඡා දිට්ඨිය පෙන්වුවත් කියලා අපිට ගන්න බෑනේ. මොකද එහෙනම් දැන් අපිට උච්ඡේද දෘෂ්ටිය නැති වෙන්නේ බෑ. උච්ඡේද දෘෂ්ටිය නැත්තම් එහම ලෝකේ හරියටක් නැහැ වගේ නේද? එහෙම වැඩ කරන්නේ නැහැ. ලෝකයේ තියෙන ද්විධාවයක් නේ. අන්ත දෙක කියන්නේ ලෝකේ හැම වෙන්නේ. ඒක ඒකාන්තයක් අපිට දැන් නැති වෙන්න බෑනේ. හරි. ඒ කියන්නේ සම්පූර්ණ අන්තද්වේ තමයි සත්‍වත්වය කියන්නේ. එහෙනම් මේ සිද්ධිය මේ වෙලාවේ අන්තද්වේ පවතින දුන්නු. අන්න ඒ පොයින්ට් එකෙන් තමයි මම කිව්වේ. මම ඒ දවස රචනා කිව්ව අප්‍රමුඛයි කිය. ඒ ප්‍රමුඛ නැහැ කියලා කියන්නේ හේතුව තමයි දැන් මම ඔබ මතක් කරලා දෙනවා ප්‍රමුඛ නැහැ කියලා මම කතා කරනකොට ඒක ප්‍රමුඛයි.
හරිද? මොකක්ද රොම්බෙන්නේ?
එනවනේ ඒක. ඔබට මම උදාහරණ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් මේ ලෝකේ තියෙන ඔරලෝසු, දිනපොත, කැලෙන්ඩර් කිසිවක් නැති තැනක ඉපදුනෙ. තව කිසිම කෙනෙක්ගේ කම්පැරිසන් එකකින් තොරව. යාට ජීවත් වෙන දින කාලයක්. මම යාට දෙනවා පොතක්. යාට භාෂාවක් මම කෝඩ් කරලා කියනවා. ඔයාගේ දිනචරියාව මට ලියන්න. අපි දන්නුනේ පැය 24 කට ලෝසු. අරයාගේ දින පැය 16 කට ලෝසු. යාටගේ පැය 24 කට. මොකද යාට පැය 8ක නිින්දගෙන කිසිම අදහසක් නැහැ. අන්න ඒ වගේ තමයි උච්චදේ. ඒක මේ දැන් ඕනම සත්‍යයේ නිබලේ පවතින ස්වභාවය. බලන්න. අමොන්දක එක විග්‍රහයක් තියෙනවා අර නැති අන්තයෙන් තමයි ඇති වෙන්නේ. එහෙනම් නැතයි ඇතයි එකතු කරාම ශුන්‍යයි කියලා ගත්ත එක. ඒක වැරදි. මොකද එක ධන 1 බා කියන්නේ බිරිඳ.
දෙකම දැක්කොත් ශුන්‍යතාවය.
නැතයි ඇතයි එකම දැක්කොත් ප්‍රහාණයෙන් ශුන්‍ය වෙනවා මිසක්. ඇතයි නැතයි දෙකම දැම්මොත් ශුන්‍ය වෙනවා කියන්නේ අපේ තියෙන මැට්ස් එක දන ඍණයක බිඳුව කියලා ඔය කියන්නේ. ඔක මම අර කිව්වේ දයිසික වෙක්ටර්ස් මතකයි නේද? වෙක්ටර්ස් වල බල දැම්මහම කොහොමද එන්නේ කියන්නේ? මම මෙතන යම් වස්තුවක් මම මෙහෙම ඇදන් ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ මේ ෆෝන් එක මම මෙහෙම ඇදන් ඉන්නවා. එහෙම හිතන්න. මේ ඇදන් ඉන්න දාන්න ඕන අවම බලය. ඒ කියන්නේ මෙතන සමතුලිතව මේ පද්ධතිය පවත්වන්න මම දාන්න ඕන අවම බලයයි. උපරිම බලය කියන්නේ මොකක්ද? අවම බලය නිව්ටන් එකක් කියලා ගන්න. උපරිම බලය කොච්චරක් කියදයිද? මේ ලෝකේ තියෙන සූර්ය ශක්තිය වගේ කෝටි ගුණයක් දැම්මත් ඉවර කරන්න බෑ බලය. හැබැයි දෛශික මට්ටමින් හිතුවහම මුළු සමස්ත බල සම්ප්‍රයුක්තිය බිඳුවයි නේද? ඒතර අපි ඔය බිඳුවද කතා කරලා වැඩක් තියෙන්නේ. පද්ධතිය කතා කරනකොට සම්ප්‍රයුක්ත බලයේ බිඳුව කිරීමද කතා කරන්නේ? බල නොයෙදෙන තැනද කතා කරන්නේ? වැඩේ තියෙන්නේ බල නොයෙදීමත් බිඳුව. හරිද? සම්ප්‍රයුක්ත බලයත් බිඳුවයි. එතකොට ඒක තමයි ඔය මෝහය මහා සාවද්දේ කියන්නේ. මොකද මේ ලෝකේ පද්ධතියක මේ තියෙන සමුදිරතාවය පවත්වන තියෙන බලය කොහොමද බිඳුවයි? අර තියෙන ලස්සන කතාව මේ වෙලාවේ මොකද තියෙන දුක? එහෙම එකක් කියන්න බෑනේ. මේ වෙලාවේ මොකද තියෙන සතුට? ඒ කියන්නේ අපි ඉන්නේ මේ නිවනේද මේ වෙලාවේ? නෑනේ. ඔය තමයි පද්ධතියේ ධර්මම බලයේ යෙදিলা සම්ප්‍රයුක්තයේ බිඳුව වෙනද? දායිශික ටික අයින් කරලා බල ටික එකතු කරොත් එහෙම මෙතන බිඳුව නෙමෙයි නේද? නේද? තේරුම් ගන්න කෙනෙක්ද?
ඔව්.
ඔතන බිඳුවක් හදන්න ලෝකෙ බෑ. ඔය බිඳුව බවට පත්වීම තමයි අර ප්‍රහාණය වීම. අන්න ඒ දෙක තමයි මම කියවර වෙන් කළා තේරුම් ගන්න කිව්වේ. ප්‍රහාණය සහ ශුන්්‍යතාවය දැක්ම කියන එක දෙකක්. ඔතන
රසයන්ට ඒකට ප්‍රහාණයට ශුන්්‍යතාවය
කියන. මෙන්න මෙහෙම හිතන්න උදාහරණයක් යනවා. අපි හිතමු අපි ඉපදුනේ මඩවල. ඒ මඩවල ඉන්නවනේ අපි දන්නේ මේක මඩ කියලා. අපි මේක කොටු ගහගෙන හොඳම මඩ ටික මගේ කරගෙන ඉන්නවා. අන්න මඩේ ඉන්නේ අපි මඩ බව දන්නේ නැහැ හොනේ. අපිට කවකින් හරි අහන්න හම්බ වෙනවා මේ තියෙන්නේ මඩ මේ ඌරු ලගින තැනක්. ඒ කියන්නේ අපිට අන්න එතනදී ටියුන් වෙන්න ගන්නවා මේක මඩවල නම් මෙතන මඩ රැඳෙන්නේ ගොඩ බිමක් තියෙන
නිසා.
ඔන්න ඒ ගොඩ බිම වගේ තමයි නිවීම මඩේ ඉන්න තැන ඉඳන් එතරට යෑම තමයි ප්‍රහාණය. එතන ප්‍රහාණයේ අවසානයේ නිවීම. අනිවාර්යයෙන්ම සංයෝජන ධර්ම ගෙවිලා ඔය අධිගම කියන ඒ කොටස් ටික හම්බ වෙලා එහෙම ඒ මාර්ගය වෙන නේ කියන්නේ. නැතුව දැන් අපි අරයම ගත්තා. මඩ බව දැක්ක ගමන් ඒගොල්ලට ගියා කියන එක නෙමෙයි. තේරෙනවද? එහෙමයි අදහස නෙමෙයි ගන්න.
මම අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ එන්නේ ආයතන අහුවෙලා කතා කරගෙන ඉන්නවා.
මොකද්ද? මෙතන එක අයිගෙනගෙන ඔව් අද්දගීම කරගෙන මාම ඇතර ගන්න සම්පූර්ණ සිද්ධිය ලෝකය කියන මාමගේ අද්දකින් කුලෙක. ඒක හරිනේ. දැන් මට මේ වෙලාවේ ඇත්තම සෙන්සෙන්නේ මේ පරාසය විතරනේ. ඒක මට සාපේක්ෂව මේ වගේ කතා කරන්න බෑනේ. ආ. ඒකෙත් ඔය කියපු අදහසෙම මෙහෙම එකකුත් තියෙනවා. මේව ගැන අදහසක්ම නැත්නම්. හරිද? මාම ඒත් අරන් තියෙන්නේ කලින් මෙහෙම දැකපු එකක් නැහැ කියලා මිසක. දැන් තියෙන යථාර්ථ සිද්ධිය නෙමෙයි. තේනවා? මෙතන තිබ්බ බවට සාක්ෂිය දෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයමවද තිබිච්ච දේ නැති කරලා නේ ඔය තියෙන්නේ. ඒකට කියන්නේ ඇත කියලා තමයි හිතන්නේ.
ආයත්ම සකස් වෙන්නේ නැහැ කියන්නේ අපි. දැන්
තිබිච්ච දේකට තමයි අපි අත්දැකීම් ලෝකේ.
ඒ ස්වභාවය නේද අපු කරේ නීති කියන්නේ කම්පයා කරන ස්වභාවයක්
ඒ තමයිනේ අපේ ලෞකික අපි සත්වයා විදිහට මේ සැකැස්ම ඇතුලේ සත්වයා ඉන්ඩිවිජුවල් විදිහට බිහි වෙනවනේ. අර අර උපමා වලස්සනේ මහා මුහුද තුල තියෙන එක ජල ධාරාවක් යම් තැනකදී යාගේ නොවිනෝත්කම නිසා යා තීරණය කරනවා මම යුනික් කෙනෙක්. අන්න ඒ අත්දැකීම් ටික තමයි අපි අපේ ලෞකිකලා අද විස්තර කරන්නේ. ඒ විස්තරය ඇතුලේ අර නැහැ කියන සිද්ධිය ගැන අපිට අදහසක් එන්නේ නැහැ. තේනවද? ඇයි අපි ඉස්සර ගානේ අරකින් අයින් කරමු කැලලක්නේ. ඒක එක ප්‍රශ්නේ. ඒ කියන්නේ සරල කතාව අත්දැකීම් ලෝකිය නම් විග්‍රහ කරන්නේ විමුක්තිය පිණිස. කෙන කෙනාගේ ප්‍රශ්න වෙනස්, කෙන කෙනාගේ අත්දැකීම් වෙනස්. ඒකයි.
අත්දැකීමක් එක්ක මේක ගන්න
බෑ. ඒකයි අවබෝධය කියන එකට අත්දැකීම් බලපන්නේ කියන්නේ. ඇත්තම අත්දැකීම තමයි ඇත්තම මේ අර අපි කියන්නේ හැඟීම, ඇස රූප කියන එක තමයි ඇත්තම අත්දැකීම.
ස්වභාවය
අන්නයි ස්වභාවය තමයි හරිම අත්දැකීම කියන්නේ. ඒකනේ විඳීම කියන්නේ. නමුත් අපි විඳීම කියලා ගන්නේ යමක් කියන විඳීම ඩිෆෝල්ට් කරලා යමක් කියන දැරීම ඩිෆෝල්ට් කරලා ඒකේ තියෙන අර ෆ්ලක්චුවේෂන් එක. يعني මේ දැන් හුලඟ තිනවා කියන එක බිඳුව වල තියෙන්නේ. සරුණා හුලඟ කියලා කියනවා. අන්න ඒ වගේ. දැන් අපි දැන් බය නැතුව ඉන්නවනේ සුනාමියෙන් නැහැ කියලා. ඒ අපේ දින අත්දැකීම ඉතින් අර කොහෙද තුර්කියේ බිල්ලිම කඩන් වැටෙන උඩ මිනිස්සු කිව්වා ඒක කඩන් වැටෙනවා කියලා. අන්න ඒ වනේ. අස්ථාවර ගතිය අපිට තේරෙන්නේ නැත්තේ.
එහෙනම් සිලොමුණත් අපිට දැන් ඒක දැනෙන්නේ
නැහැ. නැහැ. ඔය දැන් දැනෙන්නේ නැහැ කියන එකත් අපි කතා කරන්නේ දැනිච් එකටනේ.
දැනිච් එක තමයි. ඒකට සාපේක්ෂව තමයි කතා
කරන්නේ. ගන්න ඒකයි.
මේ කතාව මොකක් හරි යමක් කියනකොටම අහුවෙලා තියෙනවා.
අහුවෙලා කියන්නේ මෙහෙමයි. ඒ කතා කරන්නේ මාමගේ ලෝකේ. හරි ඕක තමයි අපිට උදාහරණ උපමාවට ගන්න තියෙන එකම නිමිත්ත. වැඩිදීනේ ඔය නිමිත්තෙන් අපි දිශාගත කළ යුතුයි අර අර්ථයට. තේරෙනවද?
ඔය මේක නැතුව හොයන්න
බෑ. මොකද අපිට භාෂාවක් උපදින්නේ නැහැනේ අත්දැකීම් වලින් තොර. ඒකයි.
ඒක ඒ කතා කිරීම තුළ දැන් අපි දෙන්නන්නේ ඒකේ වැරද්දද? යමක්.
එළලෙ නිවැරදි. බරත්.
චරිතේ
නම්. ඔව්. ඒකෙදි හැබැයි මෙහෙමයි. ඔන්නෝග තමයි. මුලින්ම වැරද්ද පෙන්න ගන්න නම් ඒ යමක් කියන නිර්වචනය ਸਰව සම්පූර්ණ වෙන්න බෑ. තේරෙනවද? නැත්තම් දැන් ඔය අපිට පොඩි කාලේ ඉඳන් වෙච්ච දේනේ. අපිට කියලා තිනවා මේ රස්සාව කරන එක තේරුමක් නෑ සමාජෙ. එහෙනම් මේක කරපන්. අපි ලොකු වෙලා බලනකොට අර රස්සාව කරපු මිනිස්සු අපිට වඩා ධනවත් වෙනවා. අපිට අවුල් දැන් අපිට හිමයක් කිව්වේ නෑ. තේරෙනවද? ඒ අපිට සාපේක්ෂව දෙකින් මේක. එහෙම නෙමෙයි. අපි කිය අපි කතා කරනවා නම් මිනිහෙක්ට කියන්න ඕනේ මේ සියලු රස්සාවල ස්වභාවය. අන්න ඒ වගේ. දැන් අපි කාලේ නැති කෑම ගෑම අපිට නිකන් අමුතු වාව්‍යයක් නේ. එහෙම කෑමත් ලෝකේ තියෙනවද? අය අපි කෑමකට දන්නේ නැහැ හරියට. එය. ඒකද මෙහෙමයි. ඒ අලුත් කෑම මගේ අද්දකීම් ලෝකෙට අලුත් උනාට. මගේ අද්දකීම් ලෝකෙට. කලුත් නැහැ. ඒ කියන්නේ ඔය අපි හිතමු රවි කියන පුද්ගල භාවයට අලුත් දේවල් තියෙනවා ලෝකේ. ඒක මම නෑ කියන්නේ. හැබැයි සත්වත්වයට අලුත් දේවල් ලෝකේ නෑ. ඒක. එහෙම නැත්නම් එහෙම ඔගේ ලස්සන තනක් එනවා. දැන් පොඩි ළමෙක්ට එහෙම නිමිති නෑනේ. පොඩි ළමෙක්ට එහෙම ඔය අපි තරම් නිමිති මොනවද නෑ. ඔව්. නිකන් අපි නිකන් හිතුවොත් එතකොට එතනින්ම පේනව නේද අපිට ඒක පිළිගන්නවත් බෑ කියලා. ඒ කියන්නේ එතන තියෙන හෙන සරල නිමිමක් කියලා අපිට හිතන්න බෑනේ. යත් සර්ව සම්පූර්ණම කෙලස් තමයි. ඒ වගේ.
ඒක අවබෝධයෙන් තමයි වෙනස්
වෙන්නේ. තියෙන වෙනව. අතුව ලොකු පොඩි කියන ඇඟපතෙන් ඔලෙන් ගන්න බෑ. يعني කූඹියට තියෙන ලෝකෙ 100% වගේ තමයි අපිටත් ලෝකෙ 100%. අපි හිතනනේ කූඹියට පොඩි එකක් ඇත්තේ. අර උදාහරණයක් තියෙන මේ වැඩිපුර බර යකඩ කිලෝ එකද පුළුන් කිලෝ එකද ඒක හිතා